се диви етаха в мена. На търву е мене са винди.
Привет на Пасада, Мангалот Славирта, Ниемита, Свисеш Патета, Аписаранди. Мартумаги Свисеши, Да Хатаравана, Паричеде, Гат Котасаки. Паску Бетлу Потакея, Пуджа Карну Лабана, Номухун, Пупа Мангалле, Паламуна Дина, Джисус Вахасиги Сравакил, Паску Боджане Вардаса Тиниса, Апагос කොතන පිළිල කරනවාට ඔබ කැමති සේක්දැයි උන්වහන්සේගෙන් ඇසූහ. එවිට උන්වහන්සේ තම ශ්‍රාවකයන් දෙදෙනෙකු යවමින් නුවරට යන්න. ගිය විට වතුර කලයක් ගෙන යන මිනිසෙක් ඔබට හමුවන්නේය. ඔහු පස්සේ යන්න. ඔහු යම් ගෙදරකට ඇතුළු වන්නේද ඒ ගේ හිමියාට කතා කොට මාගේ ශ්‍රාවකයන් සමග පාස්කු භෝජනේ වන්දන පිණිස මට වෙන් කළ කාමරය කොයිදැයි කියා ස්වාමීන් වහන්සේ අසන සේකයි කියන්නයි වදාළ සේක. ඔහුද එලෙසම පාස්කු භෝජනය පිළියෙල කළහ. ඔවුන් ආහාර වළඳමින් සිටියදී උන්වහන්සේ පූප ගෙන ආශිර්වාදය පවසා ඒ කඩා ඔවුන්ට දී ගන්න මෙමාගේ ශරීරයයි වදාළ සේක. උන්වහන්සේ කුසලානයක්ද ගෙන තුතිපුදා ඔවුන්ට දුන් සේක. තවද උන්වහන්සේ ඔවුන්ට කතාකොට මේ බොහෝ දෙනා වෙනුවෙන් වගුරුවනු ලබන මාගේ ගිවිසුම් රුධිරය වේ වදාළසේක. කිතුමාතුල මා ප්‍රියාදර සහෝදර සහෝදරියනි, අද දින සාත්සභා මාතාව ස්වාමින් වහන්සේගේ ශ්‍රී ශරීරය හා ශ්‍රී රුධිරය මංගල්‍ය හෙවත් කෝරපුස් ක්‍රිස්ති ලෙස ලදින් භාෂාවෙන් හඳුන්වනු ලබන ස්වාමීන් වහන්සේගේ දිවස ප්‍රසාද මංගලෝත්සවයයි පවත්වනු ලබන්නේ. අපි දන්නවා දිවස ප්‍රසාදය කියන්නේ සබවින්ම ස්වාමීන් වහන්සේගේ ජීවමාන වැඩවිසීමයි කියලා. එනිසා දිවස ප්‍රසාදය තුළ අපි උන්වහන්සේගේ ජීවිත පූජාව සැමරීම කරන්න සේම එහි පූජනීය ශුද්ධවන්ත භාවය sacredness අවබෝධ කර ගනිමින් අපගේ භක්තිය ගෞරවය නමස්කාරය සහ වන්දනාවත් උන්වහන්සේට පුද කරනවා. මේ මංගල්‍ය තුලින් අපි ස්වාමින් වහන්සේගේ ජීවමාන වැඩවිසීමේ මේ මහා ප්‍රාතිහාර්ය විවිධ ප්‍රසාද වැඩසිටීමේ මහා ප්‍රාතිහාර්ය ප්‍රසිද්ධිය ප්‍රකාශ කරමින් අපේ ආදරය සහ අපේ වන්දනාව නමස්කාරය උන්වහන්සේට පෞද්ගලිකව විතරක් නෙමෙයි, අපේ හදවත්වල තුළ විතරක් නෙමෙයි, අපේ මනසේ විතරක් නෙමෙයි, ප්‍රසිද්ධී මුළු ලෝකයටම පේන්නට අපි ප්‍රකාශ කරන දවසක් වෙනවා. ප්‍රියාදර සහෝදර සහෝදරියනි, පුරාණ ගිවිසුමේ නික්ම යාම කතාවේ අපි දන්නවා කොහොමද ඊශ්‍රායල් ජනතාව පොරොන්දු දේශය කරා කාන්තාරය තුළින් ගමන් කරපු ඒ මහා ගමන තුළ මොසෙස්ගේ නායකත්වය යටතේ ගිය ඒ ගමන තුළ දෙවියන් වහන්සේ ඔවුන්ව මන්නා නැමැති පුදුමාකාර ආහාරයෙන් පෝෂණය කළේ කියලා. ඒ මන්නා කියන ආහාරය නවගිවිසුමේ ස්වාමීන් වහන්සේ පිහිටවන්නට යන උන්වහන්සේගේ ශ්‍රී ශරීරයේ ප්‍රතිමූර්තියක් පෙර ලකුණක් වූ බව අපි දන්නවා. ස්වාමීන් වහන්සේ මේ ආහාරය තුළින් අපට පෙන්වුම් කළ විශේෂ කාරණාවක් තියෙනවා. ඒ තමයි මුළු පුරාණ ගිවිසුම සම්ප්‍රදාය අනුව යමින් ස්වාමීන් වහන්සේ කියන්නට උත්සාහ කරනවා අපි හැමෝටම. මොනවා ලැබුණත් දෙවියන් වහන්සේගේ නම පෝෂණය වුණේ නැත්නම් වහන්සේගේ වචනයෙන් උන්වහන්සේගේ ශරීරයෙන් උන්වහන්සේගෙන් අපි පෝෂණය වුණේ නැත්නම් කවදාකවත් අපට සැනසීමක් ලැබෙන්නේ නැහැ කියලා අපේ ශාරීරික විතරක් නෙමෙයි ආත්මික කුසගින්නත් සංසිඳෙන්නේ නැහැ කියන උන්වහන්සේ අපට පෙන්눔 කර දෙන්නට උත්සාහ කරනවා. ද්විතීයි නීති සංග්‍රහයේ 8 වන පරිච්ඡේදයේ 3 වන වගන්තියේ කියනවා He does not live by bread alone, but by everything that proceeds out of the mouth of the Lord. කියලා. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ සමන් වහන්සේගේ දුර් පරික්ෂාවේ මාගේ දුර් පරික්ෂා තුනට මුහුණ දෙනකොට පළවෙනි දුර් පරික්ෂාවේදී භාවිත කරපු දෙවියන් වහන්සේගේ වචනය තමයි මේ ද්විතී නීති සංග්‍රහය පොතේ සඳහන් වෙන්නේ. මනුෂ්‍යයා ආහාරයෙන් පමණක් නෙමෙයි ලෞකික ආහාරයෙන් විතරක් නෙමෙයි දෙවියන් වහන්සේගේ මුයින් එන සෑම වචනයකින්ම සෑහීමකට සැපපීමකට පත් වෙනවා. Beyond physical hunger, man bears in himself another hunger, a hunger that cannot be satiated with ordinary food. It is hunger for life, hunger for love, and hunger for eternity. මනුෂ්‍යයා බාහිර පෙන්නුම් කරන ශාරීරික කුසගින්න එයින් ඔබට එයින් එපිටට ගිහිල්ලා තවත් කුසගින්නක් දරනවා, තවත් කුසගින්නකට මුහුණ දෙනවා. ඒ කුසගින්න සාමාන්‍ය භෞතික ඇතිවී නැතිව යන ආහාරයෙන් සැතපීමකට පත් වෙන්නේ නැහැ. ඒ තමයි ජීවිතයට තියෙන කුසගින්න, ප්‍රේමයට තියෙන කුසගින්න, සදාතනිකත්වයට සදාතනික ජීවිතයට තියෙන කුසගින්න. ඒ කුසගින්න ලෞකික ආහාරයෙන් සෑහීමකට පත් කරන්නට බෑ. මේක අපි හොඳට අවබෝධ කරගත යුතුයි. And the sign of the manna, as the whole experience of the Exodus, contained this dimension also in itself. It was the figure of a food that satisfies this profound hunger that man has. එනිසා සම්පූර්ණ නික්මයාමේ අධ්‍යක්ීම මෙන්න එහි විශේෂ අවස්ථාවක් වුණු ස්වර්ගයෙන් දෙවා වදාලා වූ මන්නා නැමැති ආහාරයක් අපට පෙන්නුම් කළේ මේ ඇතුළාන්ත කුසගින්න සහ එය නිවන්ඩ අවශ්‍ය වෙන ආහාරයේ ස්වරූපයයි. The figure of a food that satisfies this profound hunger. එනිසා ස්වාමීන් වහන්සේ තමන් වහන්සේගේ ශරීරයක් තමන් වහන්සේගේ රුධිරයක් අපට ලබා දීම තුල පෙන්눔 කළේ ඒ ඇතුළාන්ත කුසගින්න ලෞකික ආහාරයෙන් නිවන්ද බැරි කුසගින්න උන්වහන්සේගේ ජීවිතයෙන් උන්වහන්සේගේ ජීවිත නැමැති ආහාරයෙන් නිවන්නට පිරිවන් කියලයි. මොකද ඒ හා ආහාරය ජීවිතය දෙන ආහාරයක්, a life giving food. ජීවිතය හොයන ආහාරයක් නෙමෙයි, ජීවිතය දෙන, ප්‍රේමය දෙන, ජීවිතය බෙදා ගන්න, ප්‍රේමය බෙදා ගන්න ආහාරයක්. If we look around us, we realize that there are so many offers of food that do not come from the Lord and which seem to satisfy more. අපි ලෝකේ දිහා බැලුවොත් අපිට පේනවා ස්වාමින් වහන්සේගෙන් එන්නේ නැති විවිධ වූ ආහාර වර්ග අප කරා පැවෙන බව, අපට ලෝකය විසින් යෝජනා කරන බව, විවිධ වූ ආහාර වර්ග. නමුත් මේ ආහාර වර්ග කිසිවකට බෑ මිනිසයාගේ ඇතුළාන්ත කුසගින්න නිවන්න. Some nourish themselves with money, others with success and vanity, others with power and pride. මේවා තමයි ලෝකය අපට ඉදිරිපත් කරන පෝෂණ වර්ග, ආහාර වර්ග. මිලමුදල්, දියුණුව, උඩඟුව, බලය, කෑදරකම කියන මේ කියන ආහාර ලෝකයා විසින් අපට ඉදිරිපත් කරලා පෙන්නුම් කරලා බොරුවක් අපට ප්‍රකාශ කරනවා. මේවට පුළුවන් අපගේ ඇතුළාන්ත හදවතට සැනසීම අරන් එන්නට කියලා. අපි දන්නවා ඒක එහෙම වෙන්නේ නැහැ කියලා. The food that really nourishes us and satiates us is only that which the Lord gives. අපගේ හදවත ඇත්තෙන්ම නිවන්නේ ස්වාමීන් වහන්සේ දෙන උන්වහන්සේගේ ජීවිතය නැමැති ආහාරය තුළින් පමණයි. The food the Lord offers us is different from the others, and perhaps it does not seem as tasty as certain foods which the world offers us. ස්වාමීන් වහන්සේ අපට දෙන ආහාරය ලෝකය දෙන ආහාරයට වඩා වෙනස්. සමහර විට ලෝකය දෙන ආහාරය තරම් රසවත් ප්‍රණීත නොවෙන්නට පුළුවන් ස්වාමින් වහන්සේ අපට දෙන ආහාරය. එතකොට මොකද වෙන්නේ? ලෝකය දෙන ආහාරය ප්‍රණීත නිසා, ලෝකය දෙන ආහාරය බැලූ බැල්මට ආකර්ශනීය, දැකුම් කළු, වර්ණවත්, විචිත්‍රවත් නිසා අපි ඒ දෙසට ඇදෙන්නට පිළිවන්. ඒ ආහාරය ලෝකය දෙන ආහාර පසුපස හඹා යන්නට පිළිවන්. Then we dream of other meals as the Jews did in the desert, who mourned for the meat and the onions they ate in Egypt, but they forgot that they ate these meals at the table of slavery. එතකොට අපටත් වෙන්නේ පාළු කරේ කාන්තාරේ ගමන් කරනකොට ඊශ්‍රායල් ජනතාවටත් ආපු පරික්ෂාව ඇතිවීමයි. දෙවියන් වහන්සේ නිදහස් ගමනක ඔවුන්ව අරන් යනකොට පුංචි පිපාසාවක්, පුංචි කුසගින්නක් දරාගන්න බැරි වෙලා ඔවුන් දෙවියන් වහන්සේට විරුද්ධ චෝදනා කරමින්, මැසිවිලි නගමින් ප්‍රකාශ කර සිටියේ මොකක්ද? ඔවුන් උදන් නැනුවා, උජාරු කිව්වා, ඉජිප්තු දේශයේ කාපු දේවල් මතක් කරලා. අපිට එහි සුදුළුණු තිබුණා, අපට එහි රතළුණු තිබුණා, අපට එහි මස් තිබුණා. නමුත් මේ කාන්තාරේ අපිව දෙවන් වහන්සේ ගෙනාවේ අපිව මරන්නද කියලා ඇහුවා. නමුත් ඔවුන් අවබෝධ කරගත්තේ නැහැ. ඒ ඉජිප්තුවේ ඔවුන් ආහාර ගත්තේ වහල් භාවයේ මේස උඩයි, උඩගෙන උඩ ඉඳගෙනයි කියලා. එනිසා ඔවුන්ට ඇතිබුණේ වහල් මතකයක්, නිදහස් මතකයක් නෙමෙය, slave memory. It was selective memory. සමහර වෙලාවට ලෝකය දෙන, ලෝකය යෝජනා කරන විවිධ වූ ආහාරයන් අප පෙර සඳහන් කළ වස්තුව, ධනය, බලය, මාන්නය, කැදරකම, උඩඟුව නැවති ලෝකයේ දෙන ආහාරයන් රසවත් කියලා හිතන මිනිස් කොට්ටාසිකුත් ඉන්නවා. ඒක ගැන උජානත ප්‍රකාශ කරන මිනිස් කොට්ටසිකුත් ඉන්නවා. හැබැයි ඔවුන් අමතක කරනවා ඒ ආහාරය අනුභව කිරීම හරියට ඉජිප්තු දේශයේ වහල් භාවයේදී ඊශ්‍රායල් මිනිස්සු අනුභව කරපු වහල් ආහාර වගේ කියලා. ආහාර රසවත් වුණාට, අවශ්‍ය දේවල් අවශ්‍ය වෛවර්ණ ලෙස ලැබුණාට, ඊශ්‍රායල් ජනතාව ඉජිප්තු දේශයේදී ආහාර ලැබූ ආහාරය, අනුභව කළ ආහාරය වහල් ආහාරයක්. ඔවුන්ට වහල් භාවය තුළයි ඔවුන් ජීවත් වුණේ. දැන් මේ නිදහස ගමනක් යනකොට මිනිස්සු වටහා ගත්තේ නැහැ නිදහස. සමහර වෙලාවට අපටත් ඒ පරික්ෂාව ඇති වෙන්නට පිළිවන්. ස්වාමීන් වහන්සේ තමයි විශ්වාස ගමනක් යනකොට දුක, කරදර, වේදනාව, කුරුසිය, ලෙඩ දුක්, අපහසුතා අපට එනකොට අපට හිතෙන්නට පුළුවන් ලෝකය අපට යෝජනා කරන ආහාර වඩා හොඳයි, වඩා රසවත්, වඩා පෝෂ්‍යදායකයි කියලා. නමුත් අපි අමතක කරනවා ලෝකය දෙන ආහාර වහල් භාවයේ ආහාරයි කියලා. මිනිස්යා වහල් කරනවා. ලෝකේ ආවේ. මුදල, ධනය, බලය, දියුණුව, උඩඟුව මිනිස්යාව වහල් කරනවා. කොතරම් මුදල් තිබුණත් වැඩක් තියනවද? කොතරම් තාන්න මාන්න ලැබුණත් වැඩක් තියනවද? අපි ඒවට වහල් වෙලා නම්, අපි ඒවට ඇබ්බැහි වෙලා නම් නිදහසක් නැහැ. උදාර මනුස්සත්වයේ ජීවත් වෙන්න නිදහසක් නැහැ. ස්වාමින් වහන්සේව ස්වාමින් වහන්සේ දෙන ලෝකෝත්තර ආහාරය ලබා ගන්නට නිදහසක් නැහැ. ලෞකිකත්වයේ පසු කරලා සදාතනිකත්වයේ බැලඳ ගන්නට නිදහසක් නැහැ. එහෙනම් අපිට පුළුවන් අද ප්‍රශ්නයක් අහන්න. අපෙන්න. Where do I want to eat? මට කන්න අවශ්‍ය කොතනින්ද? At what table do I want to nourish myself? මොන මේසෙන්ද මම මගේ මට අවශ්‍ය පෝෂණ ලබා ගන්නට යන්නේ? At the Lord's table? Or do I dream of eating tasty foods but in slavery? ස්වාමීන් වහන්සේගේ මේසෙන්ද මම අනුභව කරන්න යන්නේ? එහෙම නැත්නම් වහල් භාවය තුල අපට ආහාර ලබා දුන්නු මේසෙන්ද අපට පුළුවන්ද මේ මතකයට ඇතුළු වෙන්න? මම තෝරගන්නේ කාවද? මට ගැළවීම දෙන ස්වාමීන් වහන්සේමද? එහෙම නැත්නම් there are the garlic and onions of slavery. වහල් භාවයේ සුදුළුණු, වහල් භාවයේ රතළුණු, වහල් භාවයේ මස් කියන ආහාරද? එහෙනම් අපි ස්වාමීන් වහන්සේට කියමු, ස්වාමිනි ලෝකෙ ඉදිරිපත් කරන වස්තුන් හරහා අපට ඇතිවෙන්නට පිළිවන් දුරුපරක්ෂාවලින් අපව මුදවා ගන්නට කියලා. අපව වහල් කරන, අපට වස මුසු වූ ආහාර ලබා දෙන ලෝකයෙන් අපව මුදවාගෙන අපේ මතකයන් පිරිසිදු කරමින් ආත්මార్థකාමීත්වය, උඩඟුව, ස්වార్థය මේවා අපකින් දුරු කරන, අපගේ හදවත නිවන, ඇතුළාන්ත සුවය ලබා දෙන, ඇතුළාන්ත ආත්මික කුසගින්න නිවන්නට පුළුවන් වහන්සේගේ ස්වර්ගීය භෝජනයෙන් අපව පෝෂණය කරන්නට කියලා අපි ඉල්ලමු. එනිසා අද දවස ප්‍රියතර සහෝදර සහෝදරියනි, අපි උපේ කර ගනිමු. සමරින්ම අපේ ආදරය ස්වාමින් වහන්සේට පෙන්නන්න. අපේ නමස්කාරය ඉරිස ප්‍රසාද වහන්සේ තුලින් ජේසුට දෙන්න. දිව්‍ය පූජාවට අපි සහභාගී වෙන ආකාරය, ඉරිස ප්‍රසාද වහන්සේව ලබන්නේ ආකාරය, ලබන ඉවරලා අපි මොහොතක් යාඥා කරලා ගනිමින් වටිලා හදවතට පැමිණි ස්වාමින් වහන්සේ එක්කලා කුළුපංගුව සංවාදයක ඉඳනවාද? දෙවස්ථානයක් ළඟින් යන විට සප්පදල් වහන්සේ බැහැ දැකලා අපි ආදරය ජේසුට පුද කරනවාද? මේ ලෝකේ අපට තියෙන ලොකුම සම්පත සප්‍රසාදේ ස්වාමින් වහන්සේ බව මම විශ්වාස කරනවාද? ඒ ආසාරින් උනන්දුවෙන් උද්‍යෝගයෙන් මම පළමු වතාවට ජේසු ලැබුවා අවස්ථාව වගේ සෑම අවස්ථාවකම ජේසුව ලබනවාද? ඒ සඳහා අපි ස්වාමීන් වහන්සේගේ වරම් ඉල්ලලා යාඥා කරමු. පජාගේ පුත්‍රයාගේ ප්‍රියසාන්තුගේ නාමයෙන් ආමෙන්.
සතු